සභාවේ කටයුතු අවසන් කිරීම සඳහා කාලය දික්කිරීම පිළිබඳ ඔබේ එකගත්වය. ගරු සුනිල් කුමාර ගමගේ ඇමතිතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් ලැබෙනවා.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි,
ඕඩර් ප්ලීස්. ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමිය මූලාසනය සඳහා පැමිණෙනු ඇති.
ගරු සභාපතිතුමියගෙන් තුමියනි, අද දින අපි මේ සාකච්ඡා කරන්නේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට කරන ලද නියෝග විදියට අපි ඉදිරිපත් කරපු රෙගුලාසි පිළිබඳ සාකච්ඡාව තමයි අද අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නේ. මේ සාකච්ඡාව ආරම්භ කරනකොටම උදේ පාන්දරම හේසා මන්ත්‍රීතුමා කියනවා, ඇමතිතුමා බොරු කියලා තියෙනවා, රෙගුලාසි ඉදිරිපත් කරනවා කියලා තිබ්බා, මේ බොරු කියනවා කියලා. දැන් එතුමට මතක නෑ මේ ඉදිරිපත් කරපු රෙගුලාසි වල විවාදය තමයි අද තියෙන්නේ කියලා. අර බොරු කියනවා බොරු කියනවා කියන එක නිකන් අර දැන් ජානගත වෙලා ඕන මෙහෙකට බොරු කියනවා කියලා කියනවා. තමන් කියන්නේ මොකද්ද කියලා තමන්ට මතක නෑ. මොකද මේක ඉදිරිපත් කළා දැන් මාස ගානකට කලින්, මේක මැයි මාසේ ගැසට් කළා, ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා එතුමා හිටපු කාරක සභාවේ සාකච්ඡා කළා. අද විවාදයට අරන් තියෙනකොට කියනවා ඉදිරිපත් කරනවා කිව්වා බොරු කියනවා කියලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ දැන් මේ බොරු කියනවා කියන එක විපක්ෂයට මේ මොකක් හරි වෙනස් කරගන්න වෙනවා, මේ පටලැවිලා ඇවිල්ලා හැමදාම මේක කියන නිසා. ඉතින් ඒක නිසා මේ පනත ගැන අපි කතා කරවොතින් දෙවෙනි කාරණේ තමයි සභාපතිතුමනි, අද මේ පනත ගැන මං හිතුවා මේකේ ලොකු සාකච්ඡාවක් ඇවිල්ලා විපක්ෂයෙන් යෝජනා ගෙනල්ලා මේ පනත කියවලා ලංකාවේ ක්‍රීඩාව නගා සිටුවන්න මෙන්න මේ වගේ යෝජනා ගෙනල්ලා මේකේ තියෙන වැරදි අඩුපාඩුත් පෙන්නලා අපි හොඳ සාකච්ඡාවක් මේක ඇතුලේ වෙයි කියලා මං ඉතින් දවසේ මෙතන වාඩි වෙලා හිටියා. අවාසනාවකට එක මන්ත්‍රීවරයෙක් පොඩි මේ ගැන ඇගයීමක් කරා හැරෙන්න මේ පනත ගැන කිසිම සාකච්ඡාවක් මේ සභාවේ විපක්ෂයෙන් මතුුනේ නැහැ. ඒකෙන් අපිට අදහස් වෙන්නේ මේ වගේ අතිසාර්ථක කාටවත් කිසිදු වචනයක් කියන්න බැරි හොඳම පනත් තමයි අපේ ආණ්ඩුවෙන් අපි ඉදිරිපත් කරන්න කියන එක තමයි මං හිතන්නේ ඒකෙන් අපිට ගම්ය වෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ පනතේ අපි දන්නවා මෙතෙක් දැන් ක්‍රීඩාවේ තිබිච්ච ගැටලු ගණනාවක් තිබ්බා, ගැසට් ගණනාවක් ගහලා තිබ්බා 1973 පස්සේ. අපි කරේ මේ සියල්ලම ස්ටඩි කළා. ඒ සියල්ලම එකතු කරලා අපේ නියෝජ්‍ය ඇමතිතුමා අපි ඇතුළු කණ්ඩායමක් නීතිඥවරු පත් කළා. අපි මේක දවස් ගාණක් නෙවෙයි මාස ගාණක් කියවලා මහන්සි වෙලා මේකේ අඩුපාඩු හොයලා තමයි අපි මේ ගැසට් එක ඉදිරිපත් කරේ අපේ රටේ ක්‍රීඩාව නැංවීම සඳහා. ඒතර මේකේ විශේෂ කාරණා විදියට ගත්තොතින් මේකේ තිබ්බා ක්‍රීඩා සංගම් වල නිලතල දරන කාලය. මේක අතිශය වැදගත් අපේ රටේ ක්‍රීඩාවට. සමහර ක්‍රීඩා සංගම් වල අපි දන්නවා අවුරුදු 15යි 20යි 25යි සභාපති ලේකම් භාණ්ඩාගාරික මේ තනතුරු. ක්‍රීඩාවට මුකුත් වෙලත් නැහැ, ක්‍රීඩාව ඉදිරියට ගිහිල්ලත් නැහැ, තනතුරු ආරක්ෂා කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් අපි මේක වෙනස් කරා අවුරුදු 8කට සීමා වෙන්න. අවුරුදු 8කට වැඩි කවුරු ඉන්නෝ නම් එයාලට මේකෙන් මේ සංගම් වලින් තමන්ගේ නිලතල කාලය අහෝසි වෙලා යන්න වෙනවා. මේක අපි කාත් එක්ක හරි තරහකට එහෙම නැත්තම් කවුරු ඉලක්ක කරගෙන කරපු වැඩක් නෙවෙයි. ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් වල තියෙන තත්ත්වය අපි ස්ටඩි කළා. ඒවායේ තියෙන නියමයන් ස්ටඩි කළා තමයි අපි මේ අවුරුදු 8ේ කාලය මේකට දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේක කාටවත් කවුරුවත් ක්‍රීඩාවක් හෝ පුද්ගලයෙක් ඉලක්ක කරගෙන කරපු වැඩක් නෙමෙයි. ඒ වගේම සභාපතිතුමියනි, සමහර ක්‍රීඩා තියෙනවා ගොඩක් ක්‍රීඩා කාන්තාවන් ඉදිරිපත් වෙන ක්‍රීඩාවන්. හැබැයි අපේ රටේ ක්‍රීඩා සංගම්වල ප්‍රධාන නිලතලවලට කාන්තාවෝ නැහැ. එහෙම නිර්දේශයක් තිබෙන්නේ නැහැ. ඒක නිසා අපි මේක යෝජනා කරා අපි මේකේ නීතියක් විදිහටම ගෙනාවා කාන්තාවෝ නිරත වෙන ක්‍රීඩා සංගම්වලට අනිවාර්යයෙන්ම කාන්තාවන් දෙදෙනෙක් ඒ විධායක කමිටුවට නියෝජනය වෙන්න ගන්න ඕන කියන එක. ඒවා අපි හිතන්නේ කාටවත් විරුද්ධ වෙන්න පුළුවන් දේවල් නෙවෙයි. මොකද කාන්තාව ක්‍රීඩා කරා කියන එක අපේ රටේ අලුත් එකක් නෙවෙයි. දැන් මේ ඇමතිලා බර ගණනාවක් හිටියට එහෙම ඒ ඇමතිලන්ට එහෙම හැඟීමක් ආවේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඒ වගේ දේවල් මේකට එකතු කරලා තියෙනවා. ඒ වගේම මේකේ වංචනිකයින්ට දූෂිතයන්ට නිලතල දලන්න බැරි වෙන්න ඒවට අදාළ කරන කොන්දේසිත් මේ පනතට අපි එකතු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා පොදුවේ ගත්තහම මේ පනතේ කරුණු කාරණා ගොඩක් තියෙනවා. මට පනතේ එකින් එකට සාකච්ඡා කරන්න බැරි වුණාට අනාගතයේ අපේ ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් මේකේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සංවර්ධනයට අදාළ කරන යෝජනා මේකේ ඉදිරිපත් කරලා තියෙනවා නීතියක් විදියට. ඊට අමතරව සභාපතිතුමියනි, අපි මේ පසුගිය කාලයේ අපේ අමාත්‍යංශයේ මාස 7ක් ඇතුළත ක්‍රීඩා වෙනුවෙන් කරපු වැඩ කටයුතු කිහිපයකුත් මට මතක් කරන්න ඕන කියලා හිතුණා මේ සභාවට. ඒ අනුව අපි කරපු ප්‍රධානම වැඩේ තමයි මෙන්න මේ ක්‍රීඩා සංගම් නිවැරදි කර ගැනීමට. අපේ රටේ ක්‍රීඩාව දියුණු කිරීමට නම් අපි දන්නවා ක්‍රීඩා සංගම් අපි නිවැරදිව හදන්න ඕන. ක්‍රීඩා සංගම් දියුණු වෙච්ච තරමට, ක්‍රීඩා සංගම් සක්‍රිය වෙච්ච තරමට තමයි අපේ රටේ ක්‍රීඩාව ඉදිරියට යන්නේ. ඉතින් ඒක නිසා ඒ වෙනුවෙන් මේ පනත අපි ඉදිරිපත් කරා. විශේෂයෙන්ම ක්ලීන් ෆෙඩරේෂන් කියන සංකල්පය තමයි මේක ඇතුලේ තියෙන්නේ. මොකද මේ ක්‍රීඩා සංගම් ඉස්සෙල්ලම ක්ලීන් කරගන්න ඕන අපේ රටේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න නම්. ඉතින් ඒ වැඩේ අපි සෑහෙන කාලයක් මහන්සි වෙලා කරා. මේ පනත ඉදිරිපත් කරනවා වගේම අපි සමහර ක්‍රීඩා සංගම් එක්ක අපිට නඩු කියන්න සිද්ධ වුණා. සමහර සංගම් තියෙනවා පරීක්ෂණ පවත්වන්න. ඉතින් විශාල සංගම් ප්‍රමාණයක් අපේ රටේ තියෙන්නේ වංචා දූෂණ පිරුණු සංවිධාන විදියට. ඉතින් ඒවා ක්ලීන් කරගන්න එක අපිට විශාල වැඩක් විදියට මං හිතන්නේ නියෝජ්‍ය අමාත්‍යතුමාටත් මටත් අදටත් ඉතුරු වෙලා තියෙන්නේ මේ සංගම්වල හැමදාම එන ප්‍රශ්න ටික බේරන්න අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. ඒ වගේම රග ක්‍රීඩා විශේෂයෙන්ම අපි දන්නවා විශාල අගාධයකට වැටලා තිබ්බා. ෆෙඩරේෂන් එක වැඩ කරන්නේ නැතුව අක්‍රීය තත්ත්වයට ඇවිල්ලා තිබ්බා. ලෝක රග සම්මේලනේ අපිව තහනම් කරන මට්ටමේ හිටියේ. අපි ඒකටත් මැදිහත් වෙලා දැන් මේ රග ක්‍රීඩාව ප්‍රශ්නෙත් විසඳලා අපි විශේෂයෙන්ම නව ශ්‍රීලන්තෙන් රග කණ්ඩායමක් ගෙනල්ලා අපි තරඟ දෙකක් පැවැත්වුවා. ප්‍රදර්ශනාත්මක තරඟ අවුරුදු 100කට පස්සේ තමයි ලංකාවේ නව ශ්‍රීලන්ත රග කණ්ඩායමක් ලංකාවේ ඇවිල්ලා ක්‍රීඩා කරේ. ඒ වගේම අපේ ඩ්‍රැගන් බෝට් සංකල්පය ලංකාවේ ප්‍රචලිත කරන්න, විශේෂයෙන්ම උරුපැදීම ක්‍රීඩාව ප්‍රචලිත කරන්න අපි ක්‍රීඩා ඩ්‍රැගන් බෝට් ෆෙස්ටිවල් එකක් අපි චීන තානාපති කාර්යාලයත් සමග එකතු වෙලා පැවැත්තුවා. විශේෂයෙන්ම අපි උතුරු පළාතේ දරුවෝ කොළඹට ගෙන්නලා තරඟ කෙරෙව්වා. අපි සභාපතිතුමියනි බස් යවලා උතුරෙන් ක්‍රීඩකයෝ 80ක් දෙමව්පියෝ එක්ක 100 ගාණක් අපි කොළඹට ගෙන්නුවා. ගෙනල්ලා අපි දවස් 3ක් ඒ දරුවන්ට කන්න බොන්න දීලා, නවාතැන් දීලා, ට්‍රාන්ස්පෝර්ට් දීලා මේ තරඟේ ඉදිරිපත් කරා. මට මතකයි ඩෙල්ෆ් දූපතෙන් ආපු කණ්ඩායමක් ජයග්‍රහණය කරා මේක ඉසව්වක. ඉතින් ඒක නිසා ඒ දක්ෂ දරුවන් හොයාගෙන අනේක උතුරේද නැගෙනහිරද කියලා අපිට විශේෂයක් නැහැ. අපි එහෙම බෙදීමක් නැහැ. විශේෂයෙන්ම අපි ඒ ප්‍රදේශවලට මේ වගේ මැදිහත් වෙනවා. මොකද ඒ අයට කලින් අවස්ථාවන් හම්බුනේ නැති නිසා. ඒ වගේම අපි ක්ලීන් ශ්‍රී ලංකා බයිසිකල් සවාරියක් කරා. ලංකාවේ සයිකල් පැදීම ප්‍රචලිත කරන්න සහ මේක වැටිලා තියෙන ක්‍රීඩාවක් නිසා ඒකටත් අපි මැදිහත් වෙලා විශාල කණ්ඩායමක් මැදිහත් කරගෙන ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් අපි සයිකල් රැලි එකක් කරා විශාල ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන්. ඒ වගේම සභාපතිතුමනි අපි සාකච්ඡා කරලා තියෙන ලංකාවේ අතහැරලා දාපු බයිසිකල් රේස් ගණනාවක් තියෙන, විශේෂයෙන් ලංකා සවාරිය අවුරුදු 20කින් තියලා නැහැ. අපි දැන් සාකච්ඡා කරලා තියෙන මේ අවුරුද්දේ ලංකා සවාරිය නැවත පවත්වන්න. ඒ වගේම අවුරුදු 59කට පස්සේ අපි රටවල් 21ක් ගෙනල්ලා ලංකාවේ ජාත්‍යන්තර බොක්සින් තරගාවලියක් පැවැත්වුවා. අවුරුදු 50 ගානකින් ලංකාවේ ජාත්‍යන්තර බොක්සින් තරගාවලියක් තියලා තිබෙන්නේ නැහැ. අපි බොක්සින් සංගමයත් එක්ක මැදිහත් වෙලා අමාත්‍යංශය මැදිහත් වෙලා මේ වැඩේ අපි කරා ලංකාවේ ක්‍රීඩකයන්ට අත්දැකීම් අරන් දෙන්න. ඒ වගේම සභාපතිතුමියනි අපි ක්‍රීඩාපිටි අපේ රටේ පහසල්වල ක්‍රීඩාපිටි දරුවන්ට ක්‍රීඩා කරන්න බැරි මට්ටමට තියෙනවා. අපි අයවැයෙන් වෙන් කළා අපි දිස්ත්‍රික්කවල ක්‍රීඩාපිටි තෝරලා මේ වෙනකොට ක්‍රීඩාපිටි 100ත් 150ත් අතර ගාණක් අපි දැන්ට තෝරගෙන මේ ක්‍රීඩාපිටි සංවර්ධනය කරන්න වැඩසටහනක් අපි දැන්ටමත් ක්‍රියාත්මක කළා. අයවැයෙන් වෙන් කළා නම් ලිස්ට් හදලා ප්‍රාදේශීය ලේකම් රට යවලා තියෙන්නේ අපි මේක දැන් ආරම්භ කරලා තියෙනවා ක්‍රීඩාපිටි සංවර්ධනය කරන්න. ඒ වගේම මේ උසස් දක්ෂතා දරුවන් මේ අපි කියන හයි පර්ෆෝමන්ස් කියන කැටගරියේ ළමයින් දරුවන්ව ඉදිරියට ගේන්න අපේ රටේ අනාගතයේ ක්‍රීඩාව නගා සිටුවන්න අපි ජාතික තලයේ පහසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900කට රුපියල් 10000 ගානේ දෙන වැඩසටහන අපි පටන් ගත්ත. දැන් අපි මේ ආධාර මුදල දීගෙන යනවා. ඒ වගේම ජාතික ක්‍රීඩකයන්ට දෙන පෝෂණ දීමනාව මේ දෙන්නේ නැහැ කියලා කෑ ගැහුවට අපි රුපියල් 60000 ගානේ එක ක්‍රීඩකයෙකුට ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට අපි මේ වෙනකොට ගෙවනවා එක ක්‍රීඩකයෙකුට රුපියල් 60000 ගානේ පෝෂණ දීමනාව. ඒ වගේම අපි මේ හයි පර්ෆෝමන්ස් කණ්ඩායමක් තෝරලා තියෙනවා. අපි ඒකට විශේෂ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා අපේ නියෝජ්‍යමතුමත් එක්ක එතුමාගේ මැදිහත් වීමෙන් අපේ ක්‍රීඩා සභාවේ නිර්දේශත් එක්ක විශේෂයෙන් අපිට ඊළඟ ආසියානු තරගාවලිය ඒ වගේම කොමන්වෙල්ත් සහ 28 ඔලිම්පික් ඉලක්ක කරගෙන අපි මේ වැඩසටහන හදලා තියෙනවා. අපි තව සතියකින් මේක එළි දක්වනවා. මේකේ විශේෂ හෙළිදරව් කිරීමක් කරන්න ඕන සභාපතිතුමියනි. මේකට ළමයි තෝරලා එවන්න ඕන අපිට ක්‍රීඩා සංගම්වලින්. අවාසනාවකට අපේ රටේ මේ ක්‍රීඩා සංගම් මේ ලිස්ට් එක එවන්නේ නැහැ. ඉතින් අපි කාටද දෙන්නේ? ඉතින් අපි බල කළානේ අපි එවන්න කියලා දැන්ටමත් කීප දෙනෙක් එවලා තියෙනවා. ඒත් සමහර අය එවලා නැහැ. මොකද මේක අපේ යාළුවොන්ට එහෙම අපි දන්න අයට අපේ ඡන්ද දීපු කට්ටියගේ ළමයින්ට මේක දෙන්න බෑ. මේක දෙන්න නම් ඒ ක්‍රීඩා සංගම් වලින් හරියටම තෝරලා කවුද ඒ දක්ෂ දරුවන් කියලා ඒගොල්ලෝ නිර්දේශ කරලා එවන්න ඕන. මොකද අපි ඒවට මැදිහත් වෙන්නේ නැති නිසා. ඉතින් මේ ඒ අඩුපාඩුව සහ ඒ දුර්වලතාවය නිසා අපිට මෙන්න මේ ගැටලුව දැනට මතුවෙලා තියෙනවා. නමුත් දැන් අපි ඒක අවසන් කරලා තියෙනවා, ෆයිනලයිස් කරලා තියෙනවා. අපි ඉදිරි සතියකදී මේ හයි පර්ෆෝමන්ස් කැටගරිය අපි බලාපොරොත්තු වෙනවා සභාපති තුමියනි අඩුම තරම රුපියල් 100,000කට වැඩිය මාසික දීමනාවක් මේ දරුවන්ට දෙන්න අනාගත අපේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන්. මාසයකට රුපියල් 100,000කට හෝ අපි ඊටත් එහාට ගාණක් අපි දැන් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම පුහුණුකරුවටත් ඒ ආසන්න ගණනක් ගෙවන්න. මොකද පුහුණුකරුවන්ට මෙහෙම දෙන්නේ නැති වුණාම ඒ පුහුණුකරුවෝ තමන්ගේ මහන්සියෙන් තමයි මේ ළමයි ගොඩනගන්නේ. ඉතින් අපි මේ දෙකම
ඔබතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා ඔබතුමාට
කරලා තියෙනවා. ඒ වගේම සභාපතිතුමියනි මේ ගුවන් ටිකට් පත් ගැන කතා කරා. අපි මෙතෙක් සැලසුම් කරලා තියෙන හැම තරගාවලියකටම අපි ඒ අවශ්‍ය ගුවන් ටිකට් පත් ඒ ක්‍රීඩකයන්ට අපි දීලා තියෙනවා. අපි කිසිම තරගාවලියක ගුවන් ටිකට් පත් අඩු කිරීමක් කැපීමක් කළා නැහැ සැලසුම් කරපු ඒවට. නමුත් අපිට හිටපු ගමන් එනවා 20, 30, 40 ලිස්ට් එනවා ඒ එක එක රටවල් වලට යන්න කියලා. එහෙම අපිට ගුවන් ටිකට් පත් දෙන්න එකක් අපේ අයවැය එහෙම ප්‍රතිපාදනයක් නැහැ. අනිත් එක එහෙම දෙන්න අමාරුයි නිසි ක්‍රමවේදයක් නැතුව. මොකද මේ සංගම් වල තියෙන අර්බුදය ඒගොල්ලෝ බේර ගන්න හදන්නේ මේ වගේ අපිට අර්බුද තල්ලු කරලා. මේ ළඟදිත් 40ක ලිස්ට් එකක් ඇවිල්ලා තියෙනවා ඉන්දියාවේ යවන්න. අපිට ඉතින් එහෙම දෙන්න ක්‍රමවේදයක් නැහැ. ඒවා සමහර අය ඊට පස්සේ උස්සගෙන එනවා චෝදනා විදියට අපිට. ඒ වගේම සභාපතිතුමියනි මේ ක්‍රීඩකයන් සල්ලි වලට මිලට ගන්න උත්සාහයකුත් මේ සමහර දේශපාලකීන්ගේ තියෙනවා. අපේ රටේ ක්‍රීඩකයන් ඒ වගේ අපහසුතාවයට අපහාසයට ලක් කරන දේශපාලන උත්සාහයකුත් මේක අස්සේ තියෙනවා. ඒකත් මම එළිදරව් කරනවා. ක්‍රීඩකයන්ට අල්ලස් දෙන වැඩකුත් මේක අස්සේ අපි එළිදරව් කරගෙන තියෙනවා. ඒකත් මේ වෙලාවේ කියන්න ඕන. ඒ වගේම අපි ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරන්න පබ්ලික් ග්‍රවුන්ඩ්ස් මිනිස්සුන්ට සෙල්ලම් කරන්න නිදහසේ හවසට ඇවිල්ලා ක්‍රීඩාවක් කරන්න අවශ්‍ය කරන ක්‍රීඩා පිටි ලංකාවේ නැහැ. ඉස්සර තිබුණා සමහර තැන්වල ගමේ ඇවිල්ලා එකතු වෙලා ක්‍රීඩා කරන්න පුළුවන්. දැන් ඒ අවස්ථාව නැති වෙලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ පබ්ලික් ග්‍රවුන්ඩ්ස් කියන කන්සෙප්ට් එක අපි නැවත අරගෙන එන්න. මිනිස්සුන්ට හවසට නිදහසේ ක්‍රීඩා කරන්න එක්කෝ ඇවිදින්න එක්කෝ ඇවිල්ලා වෙනත් සතුරු සාමිචිය දෙන්න හරි භූමියක් ප්‍රදේශයක් තියෙන්න ඕන. ඒ අවස්ථාව අපි හදනවා මේ පබ්ලික් ග්‍රවුන්ඩ්ස් හදලා. ඒ වගේම උතුරු නැගෙනහිර සඳහා අපි විශේෂ වැඩසටහනක්
කාලය අවසන් ගරු මන්ත්‍රී
විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමිය අපිට උතුරු නැගෙනහිර වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. අපි ඒ ප්‍රදේශවල වැඩි බරක් තියලා තියෙනවා. මොකද ඔබතුමන්ලත් හිටපු ආණ්ඩු වලින් මේවා නොසලකා හැරියා. නමුත් අපි මේක දියුණු කරනවා අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම යාපනය මන්නාරම වවුනියාව ත්‍රිකුණාමලය අම්පාර වගේ දිස්ත්‍රික්කවල අපි ක්‍රීඩා පිටි සංවර්ධනය කරනවා. අපි පුළුවන් වුණොත් මේ ප්‍රදේශ ලංකාවේ අනිත් ප්‍රදේශවලටත් වඩා හොඳම තැනට අපි ගේන්න කටයුතු කරනවා. මොකද ඒක අපේ වගකීමක්. අපිට මේ ප්‍රදේශවල නැවත ජාතිවාදයක් ඇති නොවෙන්නත් මේ ජාතිවාදය වපුරන්න උත්සාහ කරන මන්ත්‍රීලට නැවත ඒකට ඉඩ නොතියන්නත් ඒ ප්‍රදේශවල ඉන්න දරුවෝ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා ඉන්නු නම් ඒවයින් නවත්තන්නත් අපිට තියෙන හොඳම විකල්පය තමයි මේ ක්‍රීඩාවට ඒ අය සම්බන්ධ කරගන්න එක. ඒ වගේම අපි උපකරණ ලබා දෙනවා. මේක නිසා මෙන්න මේ වගේ විශාල වැඩ කොටසක් මේ මාස 7ට අපි ක්‍රීඩාව වෙනුවෙන් අපේ අමාත්‍යාංශය අපිට තව ලොකු ලිස්ට් එකක් කියන්න පුළුවන් ඉඩ තියෙනවා නම්. නමුත් අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඉදිරියේදී මේ ටික කරන්න බලාපොරොත්තු වෙන නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු අපි කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එකතු වෙලා අපි ලංකාවේ ක්‍රීඩාව මෙතනින් එහාට ජාත්‍යන්තර තලයට ගෙනහිල්ලා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගන්න තැනට අපි අපේ ක්‍රීඩාව පත් කරනවා කියන එක සපත කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 සමෘද්ධි සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට සභාව එකඟද? ඒ අනුව සමෘද්ධි සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවා සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කාරක සභා අවස්ථාව. පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවන වගන්තිය සභාව එකඟද? තුන්වන වගන්තිය සභාව එකඟද? හතරවන වගන්තිය සභාව එකඟද? ප්‍රඥාප්ති වගන්තිය සභාව එකඟද? නාමය සභාව එකඟද? පාර්ලිමේන්තුව යළි රැස්සේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි ඇරගියවීම ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියවේ යුතුයයි මම යෝජනා කරමි. තවද කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුසාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
සමෘද්ධි සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 2 රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද?
ආයි.
ඒ අනුව රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවා සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කාරක සභා අවස්ථාව. පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවන වගන්තිය සභාව එකඟද? තුන්වෙනි වගන්තිය ස සභාව එකඟද? හතරවෙනි වගන්තිය සභාව එකඟද? පස්වන වගන්තිය සභාව එකඟද? හයවන වගන්තිය සභාව එකඟද? හත්වන වගන්තිය සභාව එකඟද? ප්‍රඥාප්ති වගන්තිය සභාව එකඟද? නාමය සභාව එකඟද? පාර්ලිමේන්තුව යළි එක් රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි වර කියවීම. ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිනි, පනත් කෙටුම්පත දැන් තුන්වර වර කියවිය යුතුයි යෝජනා කරමි. තවද කෙටුම්පතේ සෝදුපත්වල භාෂා සහ මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුසාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
හායි.
සබර් පාලන සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක තුන සභාව එකඟද?
හායි.
අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක හතර සභාව එකඟද?
හායි.
ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක තුන සහ හතර යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි. සභාව කල් තැබීම. ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මෙම සභාව 2025 අගෝස්තු 21 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයයි මා යෝජනා කරනවා.